Order please, order please. Order please. අතුරු ප්‍රශ්න අහන්න බෑ ගරු විපක්ෂ නායකතුමා 22 යටතේ ඉදිරිපත් කර යෝජනාවකට විවාදයක් දෙන්න පුළුවන් කමක් නැහැ. Honorable Sambandhan, you have made a request to the honorable speaker in regard to a clarification that you would like to make in regard to your official residence and official vehicle.
Yeah.
I'll credit you.
Thank you, Mr. Deputy Speaker, for permitting me to make this statement. It's a statement of urgent public importance pertaining to the bungalow of the leader of the opposition and other matters related thereto. You recognize me, sir, as the leader of the opposition of the Sri Lankan Parliament in September 2015. At that time, for over 20 years as a Member of Parliament, I had been occupying the summit flats 2D, where I climbed and descended 60 to 70 steps every time I entered the flat or left the flat. Given my age, I'm well past 80, this is very inconvenient and difficult, but I put up with it. I was given the bungalow for the leader of the opposition only in September 2017, 2 years after I became the leader of the opposition, and I was able to move into the opposition leader's bungalow only in September 2018, 2 years later. While they were looking for a bungalow for me, the former president suggested to me that I rent out a bungalow, but I did not want to do that on account of the exorbitant cost it would have entailed to the public exchequer. Other facilities provided to me as a leader of the opposition were attached to the bungalow and the staff. I did not request either the Honourable Speaker, Mr. Karujaya Surya, or the Honourable Prime Minister, Mr. Ranil Wickremesinghe, to permit me to continue to occupy the opposition leader's bungalow. Whatever action they took, they did according to their own will. Other facilities that have continued were also in terms of that decision. Following the October 2018 constitutional crisis, both the then Prime Minister, Mr. Honourable Mahinda Rajapaksa, and the then Leader of the Opposition, Honourable Ranil Wickremesinghe, exchanged positions which happened at the same time. My removal as Leader of the Opposition also occurred at the same time. The only other facility not referred to so far is vehicle number CAT 1094, a Benz motor car. Vehicle was handed over to me on 31-2017. I sent the vehicle to the new leader of the opposition on 7-1-2019. During the 2 years the vehicle was in my possession, it has done only 2,082 kilometers, showing how sparingly the vehicle was used. I have been saddened by what has happened. This ugly situation should not continue. I raise this matter, sir, as a matter of urgent public importance, because various comments have been made by various persons, including honourable members of Parliament, and I want to put the true facts on record. Everybody will know what the true position is, and I am thankful to you for permitting me to make this statement. Thank you.
Thank you, Garu. තිලංග සම්පත බලපෑමතුමා ඊයේ පාර්ලිමේන්තුවේ සම්බන්ධ ප්‍රකාශය පිළිබඳව ඔබතුමාට ප්‍රකාශයක් කරන්න අවශ්‍ය කියලා කිව්වා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊයේ මගේ නම ප්‍රකාශයට පත් කළ තිබා මම නැති වෙලාවක. ඇත්තරම මට කියන්න තියෙන්නේ මට විරුද්ධව ලංකාවේ හෝ ජාත්‍යන්තර කිසිම චෝදනාවක් හෝ පරීක්ෂණයක් නැහැ. විශේෂයෙන්ම තරගපාවාදීන් පිළිබඳව මගේ නම සඳහන් කරපු ගමන් මම කනගාටු වෙනවා. අවුරුදු 25කට වඩා කාලයක් මම ලංකාවේ ක්‍රිකට් पालक मंडले जात्यांतर सम्मेलन संबंध लाती न किसीम परीक्षण लंका वेहो पिट्रटक ईसीसी के एवगेम श्रीनगर क्रिकेट आती किसीम परीक्षण मगे नमक गैविला नै तरंग पावादी मिली मत एवगेम गार न्यूज कथा लंका आराधना कर ला ईसीसी का उर्दू दया लंका वेड करा ये परीक्षण किसी हेक අපේ ක්‍රීඩකයන් වර්තමාන ක්‍රීඩකයන් කිසි කෙනෙක් සම්බන්ධ නැහැ. පරිපාලකෙක් නැහැ. ඒ නිසා මේ වැඩෙන් වෙන්නේ අපේ රටේ කීර්තිනාමය පළුදු වෙන එක. මම පැහැදිලිව කියනවා මට කිසිම සම්බන්ධයක් නැහැ ওই තරඟ පාවදින් පිළිබඳ. ඒකට මට මේ මඩ ගහන්න මගේ නම පාවිච්චි කරන ගැන මම කනගාටු වෙනවා. ඒ ප්‍රකාශ කරන අය ඉල්ලා සිටිනවා කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් කමක් තියෙනවා. කරුණු ඉදිරිපත් කරන්න හරි ආයතන තියෙනවා. ඒවට ඉදිරිපත් කරලා පරීක්ෂණ කරලා ඕනෑම කෙනෙක් වෙනින් ගනුදෙනු කරන්න ඒව මාව පාටලව ගන්න එපා. පාර්ලිමේන්තුව පාවිච්චි කරලා මඩ ගහන්න අවස්ථාවක් දෙන්න එපා කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම එක තප්පර දෙකක් ඉල්ලන පුතුමාගෙන් මීට පරිවාර කරනවා. ඒ තමයි නාලන්ද විද්‍යාලයේ කීර්තිමත් අපේ විදුහල්පතිතුමේ ධර්මා ගුණසිංහ මැතිතුමා. එතුමා අද උදෑසන අභාප්‍රාප්ත වුණා. එතුමාගේ ගැන මම සඳහන් කරන්න අපේ නාලන්ද විද්‍යාලයට ගිය ගරුව ඒ වර්තමාන අගමැතිතුමාගේ එක්කත් සම්බන්ධ නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා එය ප්‍රකාශයට පත් කරන්න. අපේ කනගාටුව නාලන්ද විද්‍යාලය වෙනින් මේ අවස්ථාවක් කරගන්න අපේ ශෝකය ප්‍රකාශයට පත් කරන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු සභානායකතුමා.
Honorable Deputy Speaker, regard to the statement that the former leader of the opposition, Honorable Sambandhan, made, I would like on behalf of the government to make it clear that we have the highest respect for Honorable Mr. Sambandhan, and any facility that he has been enjoying for the office that he holds or otherwise, this government will not be interested in making any changes. During the presidency of Honorable Mahinda Rajapaksa, all the necessary security was provided to Honorable Mr. Sambandhan and all the members of parliament from the northern province. It shows that we have not been politically biased in any of these decisions. We'll continue to adhere to that. And if any facilities that have been provided as a result of the office one holds, it's up to any other relevant former ministers, deputy ministers, or the former leader of the opposition to decide in accordance with the normal procedure. Thank you.
Thank you. Pradhana Vedagathiyuta Arambe. Honorable Sambandhan.
The Honorable Minister and Honorable Leader of the House for the statement he made. But he will also appreciate that there were some statements made by some government members of Parliament in regard to this matter which did not quite represent the truth and which caused me a great deal of pain. I kept quiet because I didn't want to make an ugly controversy more public. But I thought I should make a statement and put the facts on record so that everybody in the country will know the truth. I never asked for any favor. You gave me a house 2 years after I became leader of the opposition. If Mahinda Rajapaksa was leader of the opposition or Ranil Wickremesinghe was leader of the opposition, they would have got a house the next day or the next week, not 2 years later. And having done that to me and made me climb 80 steps for 2 more years, which I had done for 20 years earlier, your members of parliament were making unkind remarks about the true state of facts. And that is why I say I made this statement. I don't want to develop this controversy any further. I am thankful to the Honorable Minister for the very gentlemanly statement he made. Thank you.
Garu Sabhanayakatama.
ගරු සම්බන්ධන් මැතිතුමාට මම යලිත් සඳහන් කරන්න කැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කුමන දේශපාල මතයක් දරුවත් අපි ගරු කරනවා. ඒ නිවාසය දීම පිළිබඳ අඩුපාඩුකම් කාලයගත වීම හෝ ප්‍රමාද වීම සිදු වී තිබෙන්නේ පසුගිය ආණ්ඩුවෙන්. ඒ ගැන අපිට කිසිම කාරණාවක් කියන්න බෑ. ඉතින් ඒ අනුව අපි කටයුතු කරනවා. දැනුත් ඉදිරියටත් එතුමාට පමණක් නෙවෙයි අපි ෆෝම ලීඩර් ඔෆ් ද QLF ඊවන් මිස්ටර් ආනන්ද සංගරේ හැස් බීන් ප්‍රොවයිඩඩ් විත් ෆැසිලිටීස් ඉන් කොලඹෝ though he is not in parliament. I explained that and we'll continue as the government we to respect the leader of the TNA in parliament And the President has very clearly expressed inviting all to join hands with him in solving the issues of that our country is facing. So,
thank you very much.
Reiterate that position. Thank you.
Pradhan Medikatu Arambe, Yojana Pirima Danum Dema, Paramatama.
ඊයේ ගරු කතානායකතුමා මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරපු මහජන වැදගත්කමක් සහිත කාරණාව සම්බන්ධයෙන් කෙටි අදහසක් ඉදිරිපත් කරන්න අවසර දෙනවාද?
ඔව්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊයේ කතානායකතුමා ප්‍රකාශ කළා බඳුන් කර සිද්ධියට අදාළව වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන්ට දෙන්න සලස්සනවායි කියලා. ඒකට අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඔබතුමා හරහා එතුමාට දැනුම් දීලා මේ ඉල්ලා සිටින්න කැමැති එතුමා මේ නිවේදනය කරනකොට තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳව සඳහන් කරපු නිසා අපි ඉල්ලා සිටින්න කැමැති ඒ විගණන වාර්තාව සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ පළ කරන්න මේ රටේ ජනතාවට ජනමාධ්‍යට සියලු දෙනාටම ඉක්මනින්ම දැනගත හැකි වන බලාගත හැකි වන පරිදි කියලා අපි ඉල්ලීමක් කරන්න කැමැති.
ඒ පිළිබඳව ගරු කතානායකතුමා අවශ්‍ය පියවර ගන්නවා කියලා මම විශ්වාස කරනවා. ඔබතුමාගේ point of order කාන්චන විජේසේකර ගරු ඇමතුමා
ගරු නියෝජක කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට කාලය ලබා දීම පිළිබඳව දැන් ඊයේ දවසේ ගරු නියෝජක කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ අපෙත් නම් සඳහන් වෙලා ප්‍රකාශයක් සිදු කර අපේ රන්ජන රාමනායක හිටපු ඇමතුමා විසින් එතුමායි කතාවේදී විශේෂයෙන්ම විවිධ පාර්ශවවලට චෝදනා එල්ල කරා වගේම එතුමායි කතාවේදී එතුමා කිව්වා සභාගත කරනවා කියලා ඒ හඬපට සාක්ෂි සියලු දේවල් එනිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ වන විටත් එවැනි දෙයක් සභාගත කරලා තියෙනවද සාක්ෂි මොනවද දීලා තියෙනවද මොකද නැත්තම් මෙතන පාර්ලිමේන්තුවේ සිටි සහ නොසිටි බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා එසේ එතුමා ගාව එහෙම එකක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න අපි ගාව තිබුණු සාක්ෂි අපි චෝදනා සම්බන්ධයෙන් වංචා සම්බන්ධයෙන් ඒවා ඉදිරිපත් කරා අපි ඒ චෝදනා වලට පමණක් සීමා කරේ නැහැ අපි ගාව තියෙන ඒවා අපි බැඳුම් කර වංචාව පිළිබඳව අල්ලස් කොමිසමට ලිඛිත සාක්ෂි දීලා තියෙනවා එනිසා අපි ගාව තිබේ ඒවා දීලා තියෙනවා මෙතුමා ගාව යම් කිසි දෙයක් තියෙනවා නම් ඊයේ දවසේ කරුණෝල කියපු දේවල් මට තේරුනේ එතුමා ස්වාධීනව තරඟ කරන්න ඡන්ද ලබා ගැනීම අරමුණින්ද සාක්ෂි නැතුව අද පාර්ලිමේන්තුවේ සියලු දෙනාට ඒ ප්‍රහාර එල්ල කරේ කියන සැකේ තියෙනවා ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න එතුමා සභාගත කරයි කියන ඒවා තියෙනවා නම් ඒවා අපිටත් දෙන්න පරිශීලනය කරන්න මොකද නැත්තම් මේ රටට වැරදි මතයක් යන්න පුළුවන් මෙතුමා කරපු ප්‍රකාශ තුලින් මෙතුමා මගේ නමත් සඳහන් කරලා මෙතුමා එක පැත්තෙන් කිව්ව බඳුන් කර වංචාවේ හොරු අල්ලන්න උදව් කරා කියලා. මෙතුමා මගෙන් දුරකථනයෙන් කතා කරලා ඇහුවේ ඒ හොරු අල්ලගත්ත විදිය කොහොමද කියන එක. ඒ පිළිබඳව උත්තර දුන්නා ඒ හඬපටයත් තියනවනම මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඒක මාධ්‍යර නිකුත් කරන්න. මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන්. මොකද්ද මේ සංවාදේ උනේ කියලා. එක දුරකථන මතුවක් මට දීලා තියෙනවා. ඒ දුරකථන මතුමේ මෙතුමා අහපු ප්‍රශ්නෙට මම උත්තරයක් දීලා තියෙනවා. නමුත් අතන මෙතන ඉන්න පාර්ලිමේන්තුවේ අනිත් මන්ත්‍රීවරු, ඇමතිවරු පාර්ලිමේන්තුවේ නැති පිරිස් විශාල පිරිසෙන් නම් පාවිච්චි කරලා විශාල චෝදනා ප්‍රමාණයක් එල්ල කරා. අපි පහුගිය කාලේ පුරාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි චෝදනාවක් එල්ල කරා නම් ඒ චෝදනාව පිළිබඳව සාක්ෂි ලිඛිත සාක්ෂිත් එක්ක තමයි පැමිණිලි අල්ලස් කොමිසමට ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නේ. ඒ කාලවකවානුවේදී ක්‍රියාත්මක නොවීම නිසා තමයි මේ අද දවසෙත් මේ හොරුන් බොහෝ දෙනෙක් අද දවසෙත් ඒ රැකවරණය ලබාගෙන කටයුතු කරන්න සිද්ධ වුණේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් ඔබතුමා විශාල කතාවක් කරා පැය භාගයක පමණ කතාවක් ඒ කතාවේදී කරපු දේවල් පිළිබඳව සාක්ෂි තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න කියලා.
හොඳයි බොහොම ස්තුතියි. රාමනායක මහත්මයා
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි
අපි මේක විවාදයක් හරියට ගෙනියන්න ඕනේ ඊයේ දවසේ කතා කරපු නිසා ඔබතුමා කියන්නේ
මේ දැනටත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාවිච්චි කරන්නේ 120,000 පමණ වෙන මගේ සංවාද පට තමයි දැනටත් පාවිච්චි වෙන්නේ හැමතැනම. ඒ කියන්නේ ඒ මගේ සංවාද පටි. ඒවා පොලිසිය විසින් හාඩ් ඩිස්ක් එක, ලැප්ටොප් එක, එතකොට හාඩ් ඩිස්ක් 8ක්, ලැප්ටොප් එකක්, මගේ ෆෝන් 4ක්. not 7127811, not 7732691917. ඒ දෙකේ ඒ ෆෝන් 4කුත් ගත්තා. එතකොට මම දැන් ඉන්නේ රිමාන්ඩ් බන්දනාගාරගතව. මගේ සංයුක්ත පටි එක්තරා බැංකුවක ලොකර් එකේ තියෙනවා. මට එළියට යන්න විදිහක් නැහැ. නමුත් මම මගේ ඉන්න ලේකම් කෙනෙක් වටාත් මේ ටිකේ මේ භයානක රෙජිමය, රාජපක්ෂ රෙජිමය කරකිනවා. ඒ අය කොහෙටද යන්නේ? ඒගොල්ලන් ගෙවල් වලට යනවා. මට ඒක බෑකප් කරලා රෙකෝඩ් කරගන්න විදිහක් නැහැ. නමුත් මම අද දවස ඇතුළත මම කිව්වේ ආණ්ඩුව හංගපු, ඒ කියන්නේ ආණ්ඩුවට අවාසි වෙන හඬපට තැටි කීපයක් අද බාර දෙනවා හයට ඉස්සෙල්ලා. ඒ වගේම මගේ පූර්ණ සහයෝගය දෙනවා කොමිසමට. මාළඟ මේ සියලුම හඬපට තියෙනවා. දැනටත් මේ ආණ්ඩුව පාවිච්චි කරන්නේ මගේ හඬපටමයි. ඉතින් මම වංචාවක් කරලා නැහැ. 1,20,000 හඬපට තියෙනවා. ඒ වගේම සිංගප්පූරුවට ගිහිල්ලා තියෙනවා. ඒක බෑකප් කරගන්න ඉඩ නැතුව. ඒ හින්දා සිංගප්පූරුවට ගිහිල්ලා කරගන්න ඉඩ නැත්නම් කියන්නේ එච්චර ලොකු හඬපට සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ ඒ ඒ තාක්ෂණය මාළඟ නැහැ. අපේ තියෙන පොඩි ලැප්ටොප්. ඒ හින්දා මේ සංවාද පටි සියලු දේවල් මාළඟ තියෙනවා. ඉතින් මට ඒවා පුළුවන් නම් මට අධිකරණ නියෝගයක් මත මම ඉන්නේ විමාන බන්දනාගාරේ. මම එළිය හිටියානම් මම මේ දැන් වැඩේ කරලා ගෙනත් දෙනවා. නමුත් මම දැන් ආයෙත් යන්නේ කූඩුව ඇතුළට. මෙතන මේ පිටරවරු ගොඩක් ඉඳලා තියෙනවා රිමාන්ඩ් බන්දනාගාරේ. රිමාන්ඩ් බන්දනාගාරේ ඉද්දි මේව ඔප්පු කරන්න අමාරුයි. මං එළිය හිටියනම් මං ඔප්පු කරනවා. නමුත් මං අද මගේ ලේකම්වරයාට දැනට බාර දීලා තියෙනවා. දැන් ඒක පටිගත කිරීම සිදුවෙමින් පවතිනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීවරයා. බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ ගරු විජේසේකර මන්ත්‍රීතුමා අවසාන කාරණේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. මෙතුමාට විශේෂ අවසරයක් හරි දෙන්න බැංකුවට ගිහිල්ලේ පටිගත කරපු සංගවල තියෙන ඒවා ටික තැම්පත් කරලා තියෙනවා ගන්න කියලා. මොකද ඒ විශේෂ පහසුකම් ලබා දුන්නොත් එහෙම අනාවරණය කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමාගේ මූලික හඬපටේ පොලිසියෙන් අරගෙන මෙතුමා සතියක පමණ කාලයක් නිදහසේ හිටියේ. ඒ නිදහසේ හිටපු කාලය තුළ මෙතුමාට බැංකුවට ගිහිල්ලා ගන්න බැරි වුණාද කියන සැකෙත් තියෙනවා. ඒකයි ගත්තේ නැත්තේ
කියන්නේ. හරි. හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඕඩර් ප්ලීස්. ඕඩර් ප්ලීස්. ඔබතුම අවසන් කරන්න දැන් ගරු අමනායක මන්ත්‍රීතුමා. අවසන් කරන්න.
මගේ
ගරු අමනායක මන්ත්‍රීතුමා.
මට අධිකරණයේ මගින් අපාරම් දුන්න දවස් දෙකක් මේ සියලුම දේවල් කරලා දෙන්න.
හොඳයි. බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භේ රෝජනා පිළිමද දනුම් දීම පාර්ලිමේන්තුවේ සභානායකතුමා. පාර්ලිමේන්තුවේ සභානායකතුමා අංක දෙක යෝජනාව
අංක දෙක ඉදිරිපත් කරනවා.
සභාවේකඟද අංක දෙක
අංක තුන ඉදිරිපත් කරනවා. නියෝජ කතානායකතුමනි
කොයිකද කියවන අංක දෙකට අදාළ ලේඛනය නෑ නිවේදන අන්තිම ප්‍රදේන
උසස් නේතා
අංක තුන
ලේඛනය තියෙනවා ඉදිරිපත්
අංක තුන ගරු සභානායකතුමා
අංක තුන ඉදිරිපත් කරනවා.
සභාවේකඟද නිවේදන අංක එක පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 115 විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව තේරීම් කාරක සභාව විසින් කතානායකවරයා සභාපතිවරයා වූද නියෝජ කතානායකවරයා නියෝජ කාරක සභා සභාපතිවරයා පාර්ලිමේන්තුවේ සභාව නායකවරයා විරුද්ධ පක්ෂයේ නායකවරයා ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමග පාර්ලිමේන්තු කටයුතු ප්‍රබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සදාන් මන්ත්‍රීවරයා නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, ගරු නිමාල් සිරිපාසිල්ල මැතිතුමා, ගරු මහින්ද අමරවීර මැතිතුමා, ගරු මාරුමගම් තොණ්ඩමන් මැතිතුමා, ගරු දරග්ලස් දේවානන්ද මැතිතුමා, ගරු ඩලස් අලහප්පිරුව මැතිතුමා, ගරු විමල් වීරවංශ මැතිතුමා, ගරු ප්‍රසන්න රන්තුංග මැතිතුමා, ගරු මහින්ද සමරසිංහ මැතිතුමා, ගරු WDJ සෙනරත් මැතිතුමා, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, ගරු වාසුදේව නානාකාර මැතිතුමා, ගරු දයාසේ ජයසිකර මැතිතුමා, ගරු තිලංග සුමතිපාල මැතිතුමා, ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා, ගරු අනුරාධ සානායක මැතිතුමා, ගරු රවි හකීම් මැතිතුමා, ගරු රවි කන්නායක මැතිතුමා, ගරු රිෂාඩ් බදුදීන් මැතිතුමා, ගරු මනෝ ගණේෂන් මැතිතුමා, ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, ගරු අජිත් පෙරේරා මැතිතුමා, ගරු MA සුමන්දිරන් මැතිතුමා. නිවේදන අංක දෙක පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124(1)හි විධිවිධාන සහ 2019 ජූලි මාස 12 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරලත් යෝජනාවෙහි කුමක් සඳහන් වුවද 2020 ජනවාරි මාස 22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරලත් යෝජනා ප්‍රකාරව උසස් දිනතාල පිළිබඳ කාර්ය සභාවේ සේවය කිරීම සඳහා මතුස්ථාන මන්ත්‍රීවරයන්ද තේරීම් කාර්ය සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු චමන් රාජපක්ෂ මැතිතුමා, ගරු ආරමගම් තොණ්ඩමන් මැතිතුමා, ගරු ආචාර්ය බඳුරු ගුණවර්ධන මැතිතුමා, ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා, ගරු කෙහෙලි රඹකල්ල මැතිතුමා, ගරු විදුරු වික්‍රම නායක මැතිතුමා, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා. යෝජනා පිළිබඳ දැනුම් දීම සහ දින ත්‍රිමිත වැඩ කටයුතු අග්‍රාමාත්‍යතුමා, මුදල් ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා, බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමා. ගරු ගාමින් ලොග්ගේ මැතිතුමා.
නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, යදාත්තාවේ අංක 33 දරන ඉඩම් කර්මාන්ත සංවර්ධන පනතේ සංශෝධන ඉදිරිපත් කරමු.
අද දින සාකච්ඡා ආයෝජනය කරනවා අංක 1 2 සහ 3 ඒ පිළිබඳව ඔබතුමාට විවාද ආරම්භ කරන්න
පුළුවන්. ඉදිකිරීම් කර්මාන්තය තුළ විවිධ ප්‍රශ්න පිළිබඳව මතුවෙච්ච ගැටලු නිසා ඒ පනතේ මේ කටයුතු සංශෝධන ඉදිරිපත් කරන්න කල්පනා කරා. ඉදිරි කර්මාන්තය සඳහා 52 වන වගන්තිය යටතේ නියෝග හැඳින්වීම 2014 අංක 15 දන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 52 වගන්තිය යටතේ වූ මේ නියෝග විසින් මගින් එම තීරකරුවන් ඉදිකිරීම් කර්මාන්තයේ සංවර්ධන අධිකාරිය සමග ලියාපදිංචි කිරීමේ පරිපාටිය සහ එම ලියාපදිංචි අලුත් කිරීමේ පරිපාටිය නියම කරනු ලැබේ. මෙම ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය සුදුසුකම් පළපුරුද්ද මෙන්ම එලෙස අධිකරණ සමග ලියාපදිංචි වීමේ කාර්ය පරිපාටිය දක්වන අතර එමෙන්ම තිරකවරයෙකු ලියාපදිංචි කිරීමේදී
ගරු සභානායකතුමා
නියෝජ්‍ය කතානායකතුමනි මෙම ගරු ඇමතුමා විසින් සඳහන් කර යෝජනාංක 1, 2, 3 හා අදාළ යෝජනාවන් මා විසින් ඉදිරිපත් කරනවා. ඇමතුමා විසින් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා.
හරි. බොහොම ස්තුතියි. ඔබතුමා.
මොකද මේ කාරණාව ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ නියෝග 2009 නීකර්මන්ත සංවර්ධන තීරකයන් ලියාපදිංචි නියෝගය යනුවෙන් සඳහන් විශේෂයෙන් මේ කටයුත්ත කරන්න සිද්ධ වුණේ ගොඩනැගිලි කර්මාන්තයේ දෙවන කොට ඒවත් වෙන විවිධ ගැටලු පිළිබඳව ඒවා निराකරණය කිරීම පිළිබඳව ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යතාවය පළඳුනා. ඒ නිසා නීතියානුකූල වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕන හින්දා මේ තීරකවරු පත් කිරීම පිළිබඳව වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. මේ වැඩපිළිවෙල අනුව තමයි මේ කටයුත්ත මේ යෝජනාව ඉදිරිපත් කරේ. මේ ඒකට අධිකාරියක් පත් කරනවා. ඒ අධිකාරිය පත් කරනකොට ඒකට කරන උමනා කරන නිලධාරීන් පත් කිරීම, ඒවට අභියාචන ඉදිරිපත් කිරීම පිළිබඳව, ඒවට ඕන කරන යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව හරියාකාර නීති රීති බොන්නේ. අද මේ ගොඩනැගිලි කර්මාන්තය තමයි ලංකාවේ තියෙන විශාලම කර්මාන්තය බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ගොඩනැගිලි කර්මාන්තයේදී කර්මාන්තයක් ආරම්භ කරාම ඒ පිළිබඳව ගිවිසුම් ගත වුණාම, කොන්ත්‍රාත්වයක් පිළිබඳව විවිධ ප්‍රශ්න මැත්නාම, ඒ පිළිබඳව යම්කිසි ගැටලුවක් වෙත් අවස්ථාවක ඒ ගැටලුව निराකරණය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන තියෙන්න ඕන. ඒ නිසා තමයි මේ පනත තුලින් මේ ගැසට් පත්‍රයේ මගින් ඒ පිළිබඳව අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරලා තියෙන්නේ. එතකොට ඒකට පත් වෙන නිලධාරීන් කොයි වගේ අධ්‍යාපනයක් තියෙන්න ඕනද, කෝ වගේ සුසුකමක් තියෙන්න ඕනද, කෝ වගේ කටයුතු දිනවන්න නැද්ද කියන පිළිබඳවත් ඒ අධිකාරිය පත් වුණාට පස්සේ ඒ අධිකාරිය බලෙන් කරන කාර්යභාරය පිළිබඳව කටයුතු පිළිබඳව නීතියානුකූල පියවරක් ගන්න ඕන නිසා තමයි මේ පනත ඉදිරිපත් කළා තියෙන්නේ. මේක බොහොම ගැඹුරෙන් කල්පනා කරලා මේ කර්මාන්තය තුළ තියෙන ගැටලු වලට දෙපාර්ශ්වයටම විසඳුමක් ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් හැටියටයි මේ කර්මාන්තයේ කටයුතු ඉදිරි කරන්නේ. ඒ හින්දා මේ සංශෝධන මේ පාර්ලිමේන්තු තුළ සම්මත කරන ලෙස ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු එස්.එම්. මරික්කාර මහත්මයා. ඔබතුමාට විනාඩි 10යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ කතාව විෂයට අදාළව ආරම්භ කරන්න කලින් මම යමක් කියන්න කැමති. විශේෂයෙන් රංජන් රාමනායක මැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කතාවත් එක්ක සම්පූර්ණයෙන්ම සමාජය තුළ මතයක් යනවා. එතුමා මේ පාර්ලිමේන්තුවේ හිටපු 225 දෙනාගෙම සලුපිලි වුණා දැම්ම කියලා. මම ඉතා පැහැදිලිව සතුටෙන් කියන්න කැමති එතුමා සඳහන් කරපු වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නකෝ මේ පාර්ලිමේන්තුවේ. ඒකේ එකෙක් නොවීම පිළිබඳව මම සතුටුයි. ඒ වගේම බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා කියලා කිව්වා. ඒකේ කෙනෙක් නොවීම පිළිබඳව සතුටුයි. ඒ වගේම එතනෝල් ගේන 4 දෙනෙක් ඉන්නවා කියලා තියෙනවා. ඒකේ කෙනෙක් නොවීම පිළිබඳව සතුටුයි. ඒ වගේම කුඩු ගේන දෙන්නෙකුයි රේස් බයි රේස් දාන කෙනෙකුයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා තුමා කිව්වා. එහෙම නොවීම පිළිබඳව සතුටු වෙනවා. ඒ නිසා විකල්ප හොයන්න ඕනේ නැහැ. ආදර්ශයන් මේ පාර්ලිමේන්තුව ඇතුළෙම මේ දේශීය 25 ඇතුළෙම ඉන්නවා කියන එක මම කියන්න කැමතියි. එහෙම නැතුව දැන් රංජන් රාමනායකතුමා කතා කරපු ඒවායේ හඬපටි ඔක්කොම සභාගත කරලා නැහැ. ඒ කියන්නේ ඔප්පු කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ නිසා එතුමාගේ ප්‍රකාශය හරහා එතුමා විතරක් නිදහස් වෙලා අනිත් සියලු දෙනා වරදිකරු වෙනවනම් ඒකට අපි එකඟ වෙන්න බෑ. මොකද හේතුව අපි ඒ නිර්වද්‍යතාවය පෙන්නලා තියෙනවා. අත් දෙකම ඇඟිලි 10ම නියපොතු 10ම පිරිසිදුයි කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ක්‍රියාවෙන්ම. ඒ නිසා එතුමා ඒක එක විදියකින් ඒ තර්කය ගෙනාවු එක ගැන මම සතුටු වෙනවා. මොකද අපිටත් අවස්ථාවක් ලැබුණා ආදර්ශයක් මේ පාර්ලිමේන්තුව දීලා තිනවා කියලා කියන්න. ඒ නිසා මම ඊට වඩා ඒක ගැන දීර්ඝව කතා කරන්න යන්නේ. නමුත් මේ අද අපේ ගාමෙන් ලොග්ගේ ඇමතුමා ඉදිරිපත් කරපු යෝජනාව ගැන කතා කරද්දී මම විශේෂයෙන්ම සතුටු වෙනවා එතුමාට ස්තුතිවන්ත වෙන මේ යෝජනාව ගැන එම පිළිබඳව විශේෂයෙන්ම පෞගිය අවුරුදු 10ක පාලක කාලය තුළ අපේ රටේ සංවර්ධන වැඩකටයුතු වලදී විශේෂයෙන්ම ගොඩනැගිලි ඉදිකිරීමේදී සහ මහා මාර්ග ඉදිකිරීමේ කාර්යයන් වලදී චීන ආක්‍රමණයට නතු වෙච්ච රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත් වෙලා තිබ්බා. අපි දන්නවාද රජයේ ඉදිකිරීම පමණක් නෙමෙයි පුද්ගලික අංශයේ ඉදිකිරීම වලටත් විශේෂයෙන්ම චීන සමාගම් ලංකාවට ඇවිල්ලා ඍජුව සම්බන්ධ වෙලා අපේ රටේ මුදල් ඒ අය ඍජුව ගෙනියනවා. එතකොට මේගොල්ලෝ එක්ක තරගකාරීත්වයක් දෙන්න අපේ දේශීය ව්‍යවසායකයන්ට අමාරුලා තියෙනවා. මොකද හේතුව ඔවුන් චීන රටෙන් 100% වගේ ඉතාම අඩු පොලියට ණය අරගෙන ඇවිල්ලා මෙහි මේ වැඩකටයුතු කරලා ඒ ලාභ උපයගෙන චීනට ගියාම චීන ආණ්ඩුවෙන් 15%ක ඩොනේෂන් එකක් ඒ අයට ලබා දෙනවා. ඒ නිසා මේක හරහා අද ප්‍රධාන පෙළේ සමාගම් 10ක් පමණ සම්පූර්ණයෙන්ම වහලා දාලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය පොඩි සමාගම් 200ක් විතර වහලා දාලා තියෙනවා මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ. ඒ නිසා අද ඒ தત્ත්වයේ අත් වෙලා තියෙන්නේ ඔවුන්ට චීන සමාගම් එක තරඟ කරන්න බැරි හින්දා. අනෙක් පැත්තෙන් අද සේවකයෝ ගණනාව ශ්‍රී ලංකාවේ සේවකයෝ ගණනාවක්ගේ රැකිය අහිමි වෙලා තියෙනවා. මේ එන චීන සමාගම් වලින් ඔවුන්ට ETF එක ගෙවන්නේ නැහැ, EPF එක ගෙවන්නේ නැහැ. ඒකම අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ රටේ සල්ලි ටික අරගෙන මේගොල්ලෝ කොහොමද චීනට ඒ සල්ලි ගෙනිච්චේ කියලා. ඒකේ මුදල් විසුද්ධිකරණයක් වෙනවා කියන එක තමයි මගේ හැඟීම. උදාහරණයක් විදියට ලක්ෂ 5ක AC machine එකක් තියෙනවනම් ඒකට 2 million වල purchase order එකක් දාලා ඒ 2 million වලට සල්ලිට ගියාවලා ලක්ෂ 5ේ machine එක මෙහාට ගේනවා. එතකොට රජයට එන්න ඕන VAT බද්ද එන්නේ නැහැ. ඒ අනෙකුත් බදු ටික එන්නේ නැහැ. මේක හරහා රාජ්‍ය ආදායම අහිමි වෙලා තියෙනවා. දේශීය ව්‍යවසායකේ නැති වෙලා තියෙනවා. ඒ වගේම අපේ රටේ වැඩ කරන කම්කරුවාගේ රැකියා අහිමි වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපි දැක්ක විශේෂයෙන්ම මේ හරහා පෞගිය කාලේ දේශීය සමාගම් මොන වගේ අමාරු තත්ත්වයන්ද මුහුණ දුන්නේ කියලා ඉවරලා ඒකම තව කූට ව්‍යාපාරයක් මේක වෙනවා එමෙතුමනි. මේකත් ඔයලා බලන්න. සමහර සමාගම් ලංකාවේ නියෝජිතයෙක් පත් කරගන්නවා. නියෝජිතයෙක් පත් කරගෙන 100% කවුන්ට දීලා සම්පූර්ණ වැඩේ මේගොල්ලෝ කරනවා. මේක තනිකර මූලාවක්. එතකොට මේ සමාගම් ලියාපදිංචියේදී එහෙම නැත්නම් හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමේදී ප්‍රාග්ධන හැකියාව මොකද්ද? ඒ ප්‍රාග්ධනය ආව කොහෙන්ද? ඒගොල්ලන්ගේ මෑන් පවර් කැපැසිටි එක මොකද්ද? ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක මොකද්ද කියලා මේවා ලියාපදිංචියට පෙරම බලන්න ඕන. ඒක අනිවාර්ය කරන්න ඕන. එහෙම නැතුව මේක තහනම් කරා කියලා ඉවරලා සම්පූර්ණයෙන්ම මේක නතර වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒකත් මේකට අනුගත කරන්න කියලා ඉවරලා.
අනතෙන් තහනම් කිරීමක් කරන්නේ නැහැ කොයි කක්වත්.
නෑ නෑ.
අනතෙන් තියෙන්නේ කොන්ත්‍රාත් සමාගමකට එක්ක ප්‍රශ්නයක් වෙයි නියාමනය කිරීමක්.
හරි ගැටලුවක් නැහැ.
විසඳීමක් ලබලා දෙන්න.
බොහොම හොඳයි. ඒ
ආබිට්‍රේෂන් එකක් කරන්න.
හරි ඒ නියාමනයේදී මේ මේ නියාමනය කිරීමේදී මේ සමාගම් හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමේදී ලංකාවේ ආණ්ඩුවටත් ඒ වගේම ලංකාවේ සමාගම් වලටත් ලංකාවේ පුරවැසියන්ටත් නිසියාකාර ක්‍රමවේදයකට මේක ලැබෙනවද කියන එක බලන්න. එහෙම නැත්නම් සමහර අය ඉන්නවා 5% දීලා ඒගොල්ලෝ කාර්ය කරගෙන යනවා.
මේකේ ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගිවිසුමක් අත්සන් කරනකොට ඒ ගිවිසුම අත්සන් කරන මොහොතේදීම තීන්දු කරනවා මේක විදේශ මුදල් වලින් මේ ගන්න දෙන කොන්ත්‍රාක්ට් එක සයින් කරනවද රුපියල් වලින් සයින් කරනවද කියලා. එතකොට ඒ ගිවිසුම අත්සන් කරාට පස්සේ ඩොලර්ස් වලින් අත්සන් කරොත් ඒක ඩොලර්ස් රේට් එකට තමයි ඒක ගණනය කරන්නේ. රුපියල් වලට අත්සන් කරොත් ඒ රුපියල් වලටයි ඒක ගණනය කරන්නේ. ඒක බොහොම පැහැදිලි. ඕනම කොන්ත්‍රාත් එකක් මහ පරිමාණයේ ගොඩනැගිලි කොන්ත්‍රාත් එකක් අත්සන් කරනකොට ඒ මුලින්ම ඒකේ සඳහන් වෙනවා මේක විදේශ සමාගමක් එක්ක අපි ගනුදෙනු කරන්නේ කිව්සුම් අත්සන් කරන්නේ විදේශ මුදල් වලින්. එහෙම නැත්නම් අපි රුපියල් වලින් ඒ ගනුදෙනු. ඒක බොහොම පැහැදිලි. මේක මේ මේ පනතෙන් බලාපොරොත්තු වෙන්නේ කිව්සුමක් අත්සන් කළේ කිව්සුම ක්‍රියාත්මක වෙනකොට. යම්කිසි ඝෂ්ඨණයක් ඇති වුණොත් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක නියාමනය කරන්නේ කොහොමද
කියලා.
ඒකට ඕන කරන නීති රීති තමයි මේ පනතෙන් සම්පූර්ණ කරලා තියෙන්නේ.
බොහොම හොඳයි ඇමතුමනි, මේ 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 නියාමනය පිළිබඳව මම සම්පූර්ණයෙන්ම සතුටු වෙනවා සහ එකඟ වෙනවා. ඒ නියාමනයට අදාළව තවත් එකතු කරන්න පුළුවන් කරුණු කාරණා කීපයක් තමයි මම සඳහන් කරන්නේ. ඒ සඳහන් කිරීමේ තියෙන හොඳ දේවල් තියෙනවා නම් ඔබතුමාලා ගන්න කියන එකයි මම මේක යෝජනා කරන්නේ. මොකද හේතුව අපි මේ රටේ මහජන නියෝජිතයන් හැටියට අපේ ප්‍රමුඛතාවය හිමි වෙන්නේ මේ රටේ ව්‍යවසායකයන්ට, මේ රටේ රජයට ලැබිය යුතු මුදල් ලැබීමට සහ මේ රටේ පුරවැසියන්ගේ රැකියාවල සුරක්ෂිතභාවය සහ ඔවුන්ට ලැබිය යුතු වරප්‍රසාද ටික ආරක්ෂා කර ගැනීම තමයි මම යෝජනා කරන කරුණවල මේ අන්තර්ගතය සහ බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව මේක පිළිබඳ විවේචනය කිරීමක් නෙමෙයි. මොකද හේතුව ඒ හොඳ දේ අපි ඉතා පැහැදිලිව කියලා තියෙනවා. ඒ නෑ, මම චීන සමාගම් කියන එකෙන් මම මූලිකව කිව්වේ මට චීනෙත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. නමුත් ලංකාවේ ඉදිකිරීම ක්ෂේත්‍රයේ විදේශ සමාගම් වල ආක්‍රමණයන්ගෙන් 90%කට වැඩිය තියෙන චීන සමාගම් වලින්. මේක චීන සමාගම් වලට විතරක් දාන්න කියලා මම කියන්නේ නෑ. ඕනෑම විදේශ රටක මේ සමාගම් ලංකාවේ ව්‍යාපාර කිරීමේදී සහ ලංකාවේ ඉදිකිරීම ක්ෂේත්‍රයට අදාළව කටයුතු කිරීමේදී මේ කියන නියාමනයන් එකතු කරන්න කියලා මම ඉල්ලා හිටනවා. ඒ එක්කම දැන් ඔබතුමා කිව්වා ඩොලර් වලින් අස්සම් කරන කිසුන් ඩොලර් වලට අනුව බලපානවා, ශ්‍රී ලංකන් රුපියල් එක කරන්සි එකට අනුව යන එක බලපානවා කියලා. ඒක හරි, ඒක හොඳයි. හැබැයි දැන් මෙතන දැන් මම ඔබතුමාට එක උදාහරණයක් දෙන්නම්. ලංකාවේ එක පුද්ගලික සමාගමක්, මම ඒ සමාගමේ නම කියන්න කැමති නැහැ, රුපියල් බිලියන 18ක කොන්ත්‍රාත්තුවක් දුන්නා චීන සමාගමකට. ඒ රුපියල් බිලියන 18ටම අදාළ කොන්ත්‍රාත්තු අරගෙන චීනයෙන් සේවකයන් ගෙනල්ලා ඒ සේවකව හරහා වැඩ කරලා මේ ඒ සල්ලි ටික ඒ රටට ගෙනිච්චා. එතකොට දරු ඇමතුමා ඒ සමාගමේ ව්‍යාපාර වලින් 90%ක් තියෙන්නේ ලංකාවේ. ඒ සමාගමේ මේ ව්‍යාපාර වල තියෙන බඩු මිලදී ගන්න මේ රටේ පුරවැසියා. එතකොට අපේ රටේ සල්ලි වලින් හම්බ කරපු ලාභයෙන් තමයි ඒගොල්ලෝ ආයෝජනය කරන්නේ. ඒ ආයෝජනය සම්පූර්ණයෙන්ම විදේශ රටකට ගිහිල්ලා තින්නේ. මේක නියාමනය කරන්න පුළුවන් නම්, මේක පාලනය කරන්න පුළුවන් නම් රාජ්‍ය ආයතන වලට පමණක් නෙමෙයි පුද්ගලික අංශයටත් බලපාන පරිදි මේක දාන්න පුළුවන් නම් තව වඩාත් හොඳයි කියන එක මගේ අදහස. ඒ නිසා මම විශ්වාස කරනවා දැන් මොකක්ද මේ මහනුවර කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ දෙවන පියවර සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික සමාගම් 10ක් හෝ 12කින් කරේ. ඒගොල්ලෝ වැඩේ නියමිතම කරලා තියෙනවා. එතකොට මේ නියාමනයන් ගෙන එනවා වගේම අපේ ව්‍යවසායකයන්ව දිරිගන්වන්න ඔවුන්ට අඩිපොළි ණය, ඒ වගේම ඔවුන්ට තවදුරටත් සහන ලබා දෙන ක්‍රම සහ ඔවුන්ව දිරිගන්වන වැඩපිළිවෙළක් වගේම ඒ වගේම මේ අපි දන්නවා රැකියාව විරහිත භාවය ගැන කතා කරනවා, රැකියා නැති විශාල පිරිසක් ඉන්නවා, උපාධි අරගෙන රැකියා නැති අය ඉන්නවා, වගේම සාමාන්‍ය පෙළ සමත් වෙලා අටපාස් වෙලා රස්සාවල් නැති ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. එතකොට ලංකාවේ ඉදිකරන මේ ඉදිකිරීම ක්ෂේත්‍රයේ කරන සංවර්ධන ක්‍රියාවලියට ඉහළ පෙළේ තනතුරු, එහෙම නැත්නම් ඉංජිනේරින් වගේ ටෙක්නිකල් තනතුරු වලට උගත් බුද්ධිමත් අයව විදේශ රටවල් වලින් ගේන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය රැකියාවලට කවර සමාගමක් ආවත් ශ්‍රී ලාංකික පුරවැසියන් පාවිච්චි කරලා ඒ වැඩ කටයුතු කරන්න පුළුවන් කියලා දෙයක් මේකට එකතු කරන්න පුළුවන් නම් තවත් ඵලදායි වෙනවා කියන එකත් මගේ අදහස. ඒ නිසා මම දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමුන්නාංශයෙන් මම ඉල්ලීමක් කරනවා දැන් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ කටයුතු කරන ඉදිකිරීම් කරන ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. මම පුද්ගලිකව දැකලා තියෙනවා ඒ අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් විදියට ඒ වගේ චීන සමාගම් වල සාමාන්‍ය සේවක බර ගණක් ඉන්නවා. අපේ ලංකාවේ මිනිස්සුන්ට මේක දෙන්න, ඒව සංශෝධනය කරන්න අපි සහයෝගය ලබා දෙන්නම්. එතකොට දේශීය කර්මාන්තකරුවා නැගී හිටිනවා, ඒ වගේම අපේ පුරවැසියන්ගේ රැකියාව අවස්ථාව ටික ලබා ගන්නවා, ඒ වගේම රජයටත් ආදායමක් ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ වැඩ කටයුතු ටිකත් ඉදිරි කාලයේදී නිවැරදි කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒක අධිවේගී මාර්ග වෙන්න පුළුවන්, ගොඩනැගිලි ඉදිකිරීම වෙන්න පුළුවන්, නාගරික උද්‍යාන වෙන්න පුළුවන්, පාලං හදනය වෙන්න පුළුවන්, මෙකී නොකී ඕනෑම ආකාරයක සංවර්ධන වැඩ කටයුත්තක් වෙන්න පුළුවන්. මේකේ ප්‍රමුඛතාවය සහ මේකේ බෙනිෆිට් එක, මේකේ වාසිය ශ්‍රී ලංකා රජයටත්, ශ්‍රී ලාංකික සමාගම් වලටත්, ශ්‍රී ලාංකික පුරවැසියන්ටත් ලබා දීමට අවශ්‍ය මූලික පියවර අරගෙන ඒකේ රිංගන්න බැරි විදියට නීති ගෙනේන ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්න මගේ කතා අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ලසන්ත අලගේ වන්න මැතිතුමා. ඔබතුමාට විනාඩි 12යි. ගරු
නියෝජ්‍ය කතානායකතුමනි, අද විශේෂයෙන්ම අපේ රටේ ඉතාමත් වැදගත් රෙගුලාසි කීපයක් පිළිබඳව අද මේ විවාදය පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම අපේ රටේ ජාතික ආර්ථිකයට ඉදිකිරීම් ශේෂ්ත්‍රයෙන් 8%ක දායකත්වයක් ලබා දෙන ශේෂ්ත්‍රය. ඕනෑම රටක විශේෂම වර්තමානයේ ඇතිවන සීග්‍ර සංවර්ධනයට ඉදිකිරීම් අත්‍යවශ්‍ය සාධකයක්, අත්‍යවශ්‍ය කරුණක්. ඒ අනුව මේ ශේෂ්ත්‍රයේ වෙනුවෙන් විවිධ ආකාරයෙන් ආයතන නීති අපේ රට ස්ථාපිත කරන මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා තිබෙනවා. ද විශේෂයෙන්ම 70 දශකයේ සහිත පෙර රජයේ කර්මාන්ත ශාලාව ඇති කළා. ඊට පස්සේ විශේෂයෙන්ම 80 දශකයේ ඉක්ටාඩ් ආයතනය මේ රට ස්ථාපිත කරලා, ද වර්තමානයේදී විශේෂයෙන්ම 2014 අවුරුද්ද වන විට ඉක්ටාඩ් ඒ පනත, ඉක්ටාඩ් ආයතනය ඇති කරපු පනත පරිවර්තනය කළා. විශේෂයෙන්ම ඉදිකිරීම් සම්බන්ධව වැඩි පුළුල් බලතල සහිතව අද මේ සිදු කරනු ලබන්නේ විශේෂයෙන්ම 2014 ඒ පරිවර්තනය කරුණු ඇතුළත් කරලා ඉදිරිපත් කරපු පනතට අනුව රෙගුලාසි 26ක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මේ වන විට රෙගුලාසි 12ක් අවසාන කරලා තිබෙනවා. 9ක් මේ පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළ දෙනවා. අද එකෙන් 3ක් තමයි තිබෙන්නේ. තවත් 14ක් මේ ශේෂ්ත්‍රයේ විවිධ කටයුතු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් විය යුතුව තිබෙනවා. විශේෂයෙන්ම ඉක්ටාඩ් ආයතනයේ තුලින් සිදු වුණේ විශේෂයෙන්ම මේවා ලියාපදිංචි කිරීම සහ ඒවා සම්බන්ධව යම්කිසි ග්‍රේඩින් කිරීමක් තමයි විශේෂයෙන්ම සිද්ධ වුණේ. ඉතින් ඒ වගේම ඒ ක්‍රියාවලිය කිරීමටත් මොනම ආකාරයකටවත් නිසි බලයක් අනිවාර්යෙන්ම තිබුණේ නැහැ. ඉතින් මේ නිසා විශේෂම රටක් විදිහට අපේ රටේ ජාතික ආර්ථිකයට 8%ක දායකත්වයක් ලබා දෙන ශේෂ්ත්‍රයක් විදිහට මේ ශේෂ්ත්‍රයේ පවතින ගැටලු निराකරණය කිරීම සෑම රජයකම ප්‍රධානතම වගකීමක් යුතුකමක් බවට පත් වෙලා තිබෙනවා. අද විශේෂයෙන්ම අපේ රටේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය රජයේ දායකත්වයේ ක්‍රමක්‍රමයෙන් අඩු වුණා. අපි ඒක පිළිගන්න ඕනේ. අද මේක දැවැන්ත ප්‍රශ්නයක්, අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. එම නිසා ජනාධිපතිතුමා විශේෂම ප්‍රතිපත්තිමේ තීන්දුව ගණනාවක් ගත්ත මේ ශේෂ්ත්‍රය අභිවෘද්ධිය වෙනුවෙන්. ඉන් එකක් තමයි විශේෂම රජයේ කොන්ත්‍රාත් දේශීය කර්මාන්තකරුවන්ට ලබා දීම සඳහා ගත්තු එක ඉතාමත් වැදගත් දෙයක් විදිහටයි අපි දකින්නේ. අපි දන්නවා විවිධ ව්‍යාපෘති අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේව සඳහා විදේශ ණය ගන්නවා. මේ පිළිබඳව විශාල ප්‍රශ්න තිබෙනවා. මේ ණය ලබා ගැනීමේදී අපට සිද්ධ වෙනවා ඒ රටවල විවිධ කොන්දේසි වලට එකඟ වෙලා කටයුතු කරන්න. ඒ ලබා ගන්නා ණය මුදලෙන් යම් ප්‍රමාණයක් අස්වාභාවික විදිහට අපි උපදේශන සේවාවන් සඳහා ගෙවිය යුතුයි. ඒ වගේම ඒ රටවල් කියන ආයතන වලටම මේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ලබා දිය යුතුයි. ඒ අය කියන නිෂ්පාදනයන් ඒ රටවලින් ලබා ගත යුතුයි. අවසානයේ සිද්ධ වෙන්නේ අපි ඩොලර් මිලියන් 2ක් ගත්තොත් රටක් විදිහට අවසානයේ ඉතුරු වෙන්නේ ඩොලර් මිලියන් 0.8ක විතර වත්කමක් තමයි අපේ රටේ ඉතුරු වෙන්නේ. මේක දැවැන්ත ප්‍රශ්නයක් රටක් විදියට. මේ සඳහා පැහැදිලි ස්ථිරසාර විසඳුම් අපි සෙවිය යුතුව තිබෙනවා. ඉතින් මිනිසා එවැනි පසුබිමක් යටතේ තමයි අද වන විට රජයේ ප්‍රතිපත්ති මේ වශයෙන් රජයේ ඉදිකිරීම සඳහා දේශීය කර්මාන්තකරුවන්ට ඉදිකිරීම කරුවන්ට ප්‍රමුඛතාවය ලබා දීමට ඒ ගෙන තිබෙන තීන්දුව මං හිතන්නේ මේ රටේ ඉදිකිරීම ශේෂ්ත්‍රයේ ඉදිරියේදී දැවැන්ත විප්ලවයක් ඇති වෙන බව අපට සඳහන් කරන්න ඕනේ. ඒ අනුව දැනට තිබෙන 108ක දායකත්වය මේ වැඩපිළිවෙල නිසා විශේෂයෙන්ම ඉදිරියේදී තව තවත් අනිවාර්යෙන්ම වැඩි වෙනවා කියන එක බොහොම පැහැදිලිව අපි සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අද මේ ගේන රෙගුලාසි තුලින් ඉදිකිරීම් කර්මාන්තයේ නියැලී සිටින කොන්ත්‍රාත්කරුවන් අද විවිධ ප්‍රශ්නවලට මුහුණ පානවා. එය ගිවිසුම් අස්සම් කරනවා රජයේ පෞද්ගලිකාංශය සමග. ඒ ගිවිසුම් ප්‍රකාරව කටයුතු සිද්ධ වෙන්නේ නැහැ බොහෝ අවස්ථාවන්වලදී. ඉතින් මේ ගිවිසුම් ප්‍රකාරව කටයුතු සිදු නොවීම නිසා දැවැන්ත ප්‍රශ්නවලට කොන්ත්‍රාත්කරුවනුත් අනිවාර්යෙන්ම මුහුණ දීලා තිබෙනවා. නියමිත දිනවලට සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඒක රටේ ඒ අමාත්‍යාංශවල ගිවිසුම් අස්සම් කරපු ආයතන ප්‍රශ්නයක් නෙමෙයි ඒක සඳහන් කරන්න ඕනේ. නමුත් ඒක ප්‍රශ්නයක්. ඒ වගේම අනිත් පැත්තෙන් ඒ කොන්ත්‍රාත්කරුවන්ගේ පාර්ශවෙන් මේ අදගෙන රෙගුලාසි තුලින් සහනයක් ලැබෙනවා වගේම සුළු ප්‍රමාණයක්. ඒ ගිවිසුම් ප්‍රකාරව කොන්ත්‍රාත්කරුව විසින් ගුණාත්මක වශයෙන් ඉටු නොකරපු අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා රජයේ සහ පෞද්ගලික ආයතන විශාල අපහසුතාවයන් වලට ලක්වුණු අවස්ථාවක් තිබෙනවා. එම නිසා වර්තමානයේදී මේ අද ගේන රෙගුලාසි තුලින් ඉදිකිරීම් කර්මාන්තයේ නියැලී සිටින කොන්ත්‍රාත්කරුවන් සුරක්ෂිත කරනවා වගේම ඒ ඉදිකිරීම් කර්මාන්තයේ නියැලී සිටින කොන්ත්‍රාත්කරුවන්ගේ සේවය ලබා ගන්නා අය සුරක්ෂිතභාවයට අනිවාර්යයෙන්ම ලක්වීමට අද මේ නීති රුකුලක් වෙනවා. එම නිසා දැන් මේ පිළිබඳව ආයතනයක් නැහැ. දැන් සිද්ධ වෙන්නේ මේ ගිවිසුම් ප්‍රකාරව කටයුතු සිද්ධ වුණ නැත්නම් උසාවියට යනවා. ඉතින් අපේ රටේ තිබෙන තත්ත්වයන් අනුව අධිකරණමය ක්‍රියාමාර්ග සඳහා එකක් විශාල මුදලක් පිරිවැයක් වැය වෙනවා. අනිත් පැත්තෙන් දිගු කාලයක් ගත වෙනවා. ඉතින් මේක ඉදිකිරීම් කර්මාන්තයට උචිත දෙයක් නෙමෙයි. මේ අවස්ථාවක් තිබෙනවා අද මේ ගේන රෙගුලාසි නිසා යම් කෙනෙකුට අධිකරණයට යන්න තහනමක් පනවන්නේ නැහැ. නමුත් අද ගේන රෙගුලාසි තුලින් මේ කර්මාන්තයේ නියැලී සිටින කොන්ත්‍රාත්කරුවන්ටත් ඒ කොන්ත්‍රාත්කරුවන්ගේ සේවය ලබා ගන්න අයටත් අලුතෙන් අධිකාරියක් ස්ථාපිත වෙලා ආයතනයක් ස්ථාපිත වෙලා ඒ ආයතනයට බේරුම් කරුවෙක් විදිහට කටයුතු කිරීම සඳහා අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන මේ තුලින් අනිවාර්යෙන්ම ලැබෙනවා. එතකොට ඒ සඳහා මුදලක් වැය වෙන්නේ නැහැ. ඒ සඳහා වැඩි කාලයක් යන්නේ නැහැ. ඉතින් මේක ඉදිකිරීම් කර්මාන්තයේ නියැලී සිටින කොන්ත්‍රාත්කරුවන්ට මෙන්ම මෙයින් සේවය ලබා ගන්න අයටත් විශාල රුකුලක් කියන එකයි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්න තිබෙනවා. අද අපේ රටේ සමහර ප්‍රදේශවල තිබෙනවා දැවැන්ත ඉදිකිරීම් භාගයට නැවතිලා. එකක් මේවට ප්‍රතිපාදන මුදල් ලැබිලා නැහැ එකක්. අනිත් එක මේවා ඉදිකිරීම් කටයුතු කරගෙන යනකොට අර මම කියපු ගිවිසුම් ප්‍රකාරව කටයුතු සිදු නොවීම නිසා යම්කිසි ප්‍රශ්න අධිකරණ මේ වලට ගිහිල්ලා කොන්ත්‍රාත්කරුවට යන්නත් බෑ. ඒ කොන්ත්‍රාත් එක ලබා දුන්න අයටත් ඒ අධිකරණ මේ කටයුත්තක් තිබෙන නිසා මැදිහත් වෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් මේක ප්‍රායෝගිකව කොහෙත්ම මෙවැනි තත්ත්වයන් ඉදිකිරීම් කර්මාන්තයක තිබිය යුතු දේවල් නෙමෙයි. එම නිසා තමා මේ ප්‍රායෝගිකව මේ නියාමනය මේ ආයතනය ස්ථාපිත කරලා ඒ සඳහා අවශ්‍ය කරන ඒ තත්ත්වයන් ලබාදීමට විශේෂෙන්ම කටයුතු කරලා තිබෙනවා. ඒවගේම ඉදිරියේදී මේ ඉදිකිරීම් කර්මාන්තයේ කටයුතු යම් කෙනෙක් ඉදිකිරීම් ආයතනයකට ඒ ව්‍යාපෘතියකට සම්බන්ධ වෙන්න ගියහම ආයතන ගණනාවකින් අවසරයන් ලබා ගැනීම පිළිබඳව තිබෙන ප්‍රශ්නය. මේවා සරල කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටු කර යුතුව තිබෙනවා. අද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින එක ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි මේ ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන තිබුණත් අවශ්‍යතාවයේ තිබුණත් ඉඩම් තිබුණත් මේ සඳහා අවසර ගණන් ලබා ගැනීමේ ක්‍රියාවලිය අද විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා.
බුදුපාලතුමා විනාඩි දෙකක් තියෙනවා.
අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳව අවස්ථා කීපයකදීම මැදිහත් වුණා සඳහන් කළා අවශ්‍ය උපදෙස් ලබා දීලා තිබෙනවා. රාජ්‍ය අමාත්‍යාංශයේ විදිහට අපේ අමාත්‍යාංශයට මේ පිළිබඳව යම් වගකීමක් පැවරලා තිබෙනවා. අපේ රටේ තිබෙන මුදල් රෙගුලාසිය සහ ආයතන සංග්‍රහය සංශෝධනය කිරීමක් මේක ප්‍රධාන වගකීමක් විදිහට අපට පැවරලා තිබෙනවා. මේවා සංශෝධනය විය යුතුයි කාලෝචිතව. මේවා සරල විය යුතුයි. ඒ වගේම බොහෝ ආයතන වලින් අනුමැතින් ලබා ගැනීමේදී තිබෙන ඒ තත්ත්වයන් ප්‍රායෝගිකව පරිසරයට හානියක් නොවන පරිදි සමාජමය වශයෙන් හානියක් නොවන පරිදි ඒ වගේම තවත් අක්‍රමිකතාවයන් ඇති නොවන පරිදි මේවා සරල විය යුතුයි. එම නිසා ඉදිකිරීම අමාත්‍යාංශයට සම්බන්ධ ඒ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ආයතන වල අය විශේෂයෙන්ම මේ මෙවැනි ප්‍රායෝගිකව මේ ගැටලු සඳහා විසඳුම් ලබා දෙනවා වගේම මේ ආයතන ගණනාවකින් අවසර ලබා ගැනීම පිළිබඳව අවුරුදු ගණනාව සෑම ආණ්ඩුවක්ම කතා කළා මේ පිළිබඳව. නමුත් විසඳුම් ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. එnde endම අලුතෙන් නීති ගේනවා. නීති ගෙනාවට පස්සේ තවත් සංකීර්ණ වෙනවා. මේක දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. එම නිසා මේ අමාත්‍යාංශය ඒ අදාළ ආයතන මෙවැනි කරුණු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරයි කියන බලාපොරොත්තුවක් තමයි විශේෂයෙන්ම තිබෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් කොන්ත්‍රාත්කරුවන් ඉන්නවා, මේකෙන් සේවය ලබන අය ඉන්නවා. මේව නියැලී සිටින වෘත්තිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව මේසන් බාසුන් නැහැල වෙන්න පුළුවන්. ඒ වගේම වඩු වැඩ ඒ ශිල්පීන් වෙන්න පුළුවන්. මේ ශේෂ්ත්‍ර ගණනාවක දැවැන්ත දෙනෙක් මේ ශේෂ්ත්‍රය තුළ නියැලී සිටිනවා. ඒ අයට දෛනිකව යම් මුදල් ප්‍රමාණයක් ලැබෙන එක ඇත්ත. නමුත් මේ අයගේ සුරක්ෂිත භාවය සහ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. එයාට වැඩ කරන්න පුළුවන් නම් ආදායම තිබෙනවා. නමුත් වැඩ කරන්න ගිහිල්ලා යම් හේකින් අපි දන්නවා විවිධ සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා මේ ශේෂ්ත්‍රයේ නියැලී සිටින අයට. එම නිසා කොන්ත්‍රාත්කරුවන්ගේ සහ සේවය ලබා ගන්නා අයගේ ප්‍රශ්න ගැටලු පිළිබඳව මෙන්ම මේ ශේෂ්ත්‍රය මෙවැනි අයගේ නියැලී සිටින අය නැත්තම් මේ ශේෂ්ත්‍රය ගෙනියන්න පුළුවන්කමක් නැහැ. කොච්චර ආයෝජනය කරන්න සල්ලි තිබුණත් යන්ත්‍ර සූත්‍ර තිබුණත් මේ ශේෂ්ත්‍රයට මිනිස් බලය අවශ්‍යයි, මානව සම්පත අවශ්‍යයි. එම නිසා මේ මානව සම්පතේ ආරක්ෂාව සුරක්ෂිතභාවය සෞඛ්‍ය පැත්තෙන් ඒ අය මුහුණ පාන ප්‍රශ්න පිළිබඳව පැහැදිලි ස්ථිරසාර විසඳුම් වල අවශ්‍යතාවයක් අනිවාර්යෙන්ම තිබෙනවා. අද මේ ශේෂ්ත්‍රයේ නියැලී සිටින අය විශාල ප්‍රශ්න රාශියකට මුහුණ පාලා තිබෙනවා. එම නිසා මම ඒ සියලුම දෙනාගෙනුත් ඉල්ලීමක් කරනවා ඔබ මේ ශේෂ්ත්‍රය තුළ මේ පාර්ශ්වය පිළිබඳව අවධානය යොමු කළා වගේම මේ ශේෂ්ත්‍රයේ නියැලී සිටින අයගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙලා මේ සම්බන්ධව ඒ අවශ්‍ය නීති රීති ගෙනල්ලා ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු දෙයක් විදිහට තමයි විශේෂයෙන්ම දකින්නේ. ඒවගේම
අපතුම අවසාන කරන්න අවශ්‍යය දැන්
අපට විනාඩි දෙකක් කරු නියෝජි කතා ඒවගේම ගරු විමල් වීරවංස අමාත්‍යතුමා මේ අමාත්‍යංශ අමාත්‍යවරයා විදිහට මමත් නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කළා අපේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඒ සියලුම අයගේ එක් වහලක් යටදී සේවාවක් ලබා දීම වෙනුවෙන් පෑලියගොඩ අපි සීසිටි නමින් අපි ව්‍යාපෘතියක් ආරම්භ කළා ඒක පසුගිය කාලේ අඛණ්ඩව ක්‍රියාත්මක වුණේ නැහැ අද රටක් විදියට අපේ රටේ විශාල අවශ්‍යතාවයක් තිබෙනවා මේ පිළිබඳව යම් කෙනෙකුට ගෙයක් හදාගන්න ඕන වුණොත් අද විවිධ තැන්වලට යන්න සිද්ධ වෙනවා එම නිසා මේ සංකල්පය ගෙනාවේ සංකල්පය හඳුන්වා දුන්නේ විශේෂ ප්‍රථම වතාවට පෑලියගොඩ මේ ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු පවා නිම වෙලා තිබෙනවා මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අදාළ සියලුම සේවාවන් භාණ්ඩ හා සේවාවන් නක්ෂත්‍ර වෙලාවල් බලදායකගේ සේවය පවා එකම ස්ථානයකදී ලබා ගැනීම සඳහා තමයි මේ සංකල්පය ඉදිරිපත් කරලා අද ඇනහිටලා තිබෙන්නේ එම නිසා මේ ව්‍යාපෘතියත් නැවත ආරම්භ කරන්නයි කියන ඉල්ලීම කරමින් අද ඉතාමත් රටක් විදියට වටිනා කාර්යභාරයක් ඉටු කිරීම පිළිබඳව මේ විෂය භාර අමාත්‍යවරයා විදියට ගරු අග්‍රාමාත්‍යතුමාටත් රාජ්‍ය අමාත්‍යතුමාටත් ලේකම්තුමා ඇතුළු සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා ස්තුතියි
බොහොම ස්තුතියි